දුවේ පුතේ අභිනයන් හතරක් දක්නට ලැබෙනවා. අභිනයන් හතරක් දක්නට ලැබෙනවා. මේක අපි හඳුන්වනවා චතුර්විධ අභිනය කියලා. හොඳට මතක තියාගන්න. විභාගයට අහන්න පුළුවන් ප්‍රශ්න. ඊට අමතරව ඔයාලා දැනගතිත් දේවල් තමයි දුවේ පුතේ මෙව්වා. චතුර්විධ අභිනය. චතුර්විධ අභිනය අපිට මෙන්න මේ ආකාරයෙන් කොටස් කරන්න පුළුවන්. ආංගික අභිනය, වාචික අභිනය, සාත්වික අභිනය සහ ආහාරය අභිනය කියලා. එතකොට ආංගික අභිනය, ආංගික කියන වචනයත් එක්කම ඔයාලට පැහැදිලිුනේ යම්කිසි කාරණයක් තියෙනවා. මොකද දුවේ පුතේ ආංගික අභිනය කියන්නේ? නළු නිළියන් තමන්ගේ දෙබස් කියනකොට, සංවාද ඉදිරිපත් කරනකොට, ඒ දෙබස, ඒ සංවාද ප්‍රේක්ෂකයාට සමීප කරවන්නට කරන අංග චලන, යාමීම් ආදිය අපිට හඳුන්වන්න පුළුවන් දුවේ පුතේ ආංගික අභිනය කියලා. කොටින්ම කිව්වොත් ආංග චලන මාර්ගයෙන් අදහස් ඉදිරිපත් කිරීම තමයි ආංගික අභිනය කියලා කියන්නේ. ඊළඟට දුවේ පුතේ අපි අවධානය යොමු කරමු වාචික අභිනය. ඒකත් වචනේ පරිසමාප්තාර්ථයෙන් ඔයාලට තේරුම් ගන්න පුළුවන්. මොකද නළු නිළියන් විසින් තමන්ගේ රංගනය ප්‍රේක්ෂකයාට සමීප කියවීමට කරනු ලබන සංවාද, දෙබස්, ආත්ම භාෂණ. දුවේ පුතේ මොනවාද මේ ආත්ම භාෂණ කියන්නේ? ආත්ම භාෂණ කියන්නේ තමන් තමන්ටම කියාගන්න දේවල්. ඒ අරුණාම ගීත. මෙන්න මේ දේවල් පුතේ අපිට හඳුන්වන්න පුළුවන් වාචික අභිනය කියලා. කොටින්ම කිව්වොත් වචන මාර්ගයෙන් අදහස් ප්‍රකාශ කිරීම. දැන් ওই දෙක ගැටලුවක් නැහැ. අපේ දුවලා පුතාලට ගැටලුවක් ආවොත් ගැටලුවක් වෙන්නේ සාත්වික අභිනය සහ ආහාරය අභිනය. දුවේ පුතේ හොඳට මතක තියාගන්න, පටලව ගන්න යන්න එපා. සාත්වික අභිනය කියලා කියන්නේ තමන්ගේ මුහුණේ ඉරියව් මගින් කරනු ලබන හැඟීම් ප්‍රකාශනය. තමන්ගේ මුහුණේ ඉරියව් මගින්. එතකොට මේ මුහුණේ ඉරියව් කිව්වහම කෝපය, ශෝකය, විස්මය, බිය, ආදරය, ක්‍රූරත්වය, මේ ඕනෑම භාවයක්, මේ ඕනෑම හැඟීමක් මුහුණේ ඉරියව් මගින් ප්‍රකාශයට පත් වෙනවා නම් ඒක අපි හඳුන්වනවා සාත්වික අභිනය කියලා. ඔන්න හොඳින් මතක තියාගන්න. ඊළඟ අභිනය තමයි චතුර්විධ අභිනය. හතරවෙනි අභිනය තමයි ආහාරය අභිනය. දුවේ පුතේ නාට්‍යයක් සාර්ථක කරගන්න නම් ඒ සඳහා බාහිරින් උපයෝගී කරගන්නා සියලුම දේ අපිට හඳුන්වන්න පුළුවන් ආහාරය අභිනය කියලා. උදාහරණ වශයෙන් ගත්තොත් ඇඳුම් පැළඳුම්, සංගීතය, වේදිකා පසුතල නිර්මාණ, රංගාලෝක, වේශ නිරූපණ ආදි මේ සියලුම දේවල් මගින් ඉදිරිපත් වෙන්නේ ආහාරය අභිනය. සාත්වික අභිනය සහ ආහාරය අභිනය ඔයාලා වරද්ද ගන්න එපා. මොකද විභාගයට ප්‍රශ්න අහන්න පුළුවන්, පැටලව ගන්න එපා. මොකද වාචික සහ ආංගික පැටලෙන්නේ නැහැ. ඒක හොඳටම විශ්වාසයි නේද මැඩම්? ඒ නිසා හොඳින් අවබෝධ කරගන්න මේ අභිනයන් හතර ගැනම. එහෙනම් අපි දැන් ඔන සාකච්ඡා කරා චතුර්විධ අභිනයන් ගැන. දුවේ පුතේ ඒකම අපේ අවධානය අපි යොමු කරමු දැන් වෙනත් දෙයකට. නාට්‍ය කියන දේ පුතේ මුලින්ම රංගගත වන්නේ නාට්‍ය පෙළ රචකයාගේ හදවත නැමැති වේදිකාවේ. නාට්‍ය පෙළ රචනා කරද්දී ඒ රචකයාගේ මේ හදවත නැමැති වේදිකාවේ තමයි මුලින්ම මේක රංගගත වෙන්නේ. එතකොට අපිට කියන්න පුළුවන් නාට්‍යයක හදවත, අනුපමා මැඩම්, නාට්‍ය පිටපත. අනිවාර්යෙන්ම නාට්‍ය පිටපත තමයි නාට්‍යයක හදවත වෙන්නේ. එහෙනම් නාට්‍යයක් ජීවේ ලබන්නේ නාට්‍ය පිටපත නිසා. එහෙනම් දැන් අපි අපේ අවධානය යොමු කරමු මේ නාට්‍ය පිටපතක අන්තර්ගත වෙන්න ඕනි ලක්ෂණ මොනවාද කියලා.
ඔව් දුවේ පුතේ, නාට්‍ය පිටපත් කරන්නේදී අපි පළමුවෙන්ම අවධානය යොමු කරන්න ඕන කාරණාව තමයි තේමාවක් තෝරා ගැනීම. මේ සඳහා අපිට සමාජයේ පවතින ඕනම කාරණයක් තේමා විදිහට යොදා ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට යුද්ධය, සත්ව කරුණාව, අධ්‍යාපනය, දේශපාලනය, සමාජ ගැටලු, සෙනෙහස, ප්‍රේමය, ආදරය, යෞවනත්වය, ඊළඟට මානසික ගැටලු, මේ ඕනම දෙයක් අපිට පුළුවන් තේමාවක් විදිහට යොදා ගන්න. අපි බලමු දුවේ පුතේ, අපිට නියමිත නාට්‍ය කණ්ඩ තුනක් අපේ පෙළ පොතේ සඳහන් වෙනවා. එකක් තමයි මේ අපි අද සාකච්ඡා කරන මාතෘකාවට අදාළ හුණුවටේ කතාවේ තේමාව. මම ඔබට කිව්වා මුලින් ප්‍රවේශයේදී දෙයක් වේ නම් යම් සුදුස්සාටම අයිති විය යුතු. ඒ තේමාව ඔස්සේ තමයි බර්ට් ඕල්බ්‍රෙෂ්ට් මේ නාට්‍ය නිර්මාණය කරලා තියෙන්නේ. ඊළඟට අපේ සාහිත්‍ය සංග්‍රහය පොතේ සඳහන් වෙන සිංහබාහු නාට්‍ය තේමාව එදිරිවීර සරච්චන්ද්‍රයන් මහාචාර්යතුමා යොදාගෙන තියෙනවා. එතුමා මේ නූතනත්වයේ සහ සම්ප්‍රදාය අතර පවතින සදාකාලික ගැටලුව, මේක කවදාවත් ඉවර වෙන්නේ නැහැ, තාත්තයි පුතයි හැමදාම ඝට්ටණය වෙනවා. මෙහි උඩුපෙළ සහ යටිපෙළ අර්ථ අපි සාකච්ඡා කරනවා සාහිත්‍ය ඉගෙන ගැනීමේදී. ඔන්න ඒ සිංහබාහු නාට්‍ය තේමාව මම ඔයගලන්ට ආයෙමත් මතක් කරන්නම්. අපේ 11 ශ්‍රේණියේ පෙළ පොතේ තියෙනවද මේ පුතේ තලමල පිපිලා ආචාර්ය ජයලත් මනෝරත්නයන්ගේ. එතුමා තමන්ගේ මේ තලමල පිපිලා නාට්‍යයට යොදාගෙන තියෙන තේමාව තමයි දුවේ පුතේ සම්ප්‍රදාය සහ නවීනත්වයේ අතර ගැටුම. මේකත් සදාකාලික ප්‍රශ්නයක් නේද? දැන් අපේ තරුණ පරම්පරාව කොයි මොහොතකවත් සාම්ප්‍රදායික දේවල් අගේ කරන්න කැමති නැහැ. හැමදාම මේ දෙක අතර ගැටුම. ඉත අපූර්වට මෙන්න මේ මං හිතනවා ඔබ වටහාගෙන ඇති කියලා තේමාව තෝරා ගැනීම පිළිබඳව අපිට ඕනම සමාජයේ පවතින කරුණු කාරණාවක් තේමාව ලෙස යොදා ගන්න පුළුවන්. හැබැයි ඉඳුනිල් මැඩම් තේමාව විතරක් යොදාගෙන බෑ, අපි ඊළඟට අවධානය යොමු කරන්න ඕන කතා වස්තුවක් තෝරා ගැනීමට. එහෙම නේද?
අනිවාර්යයෙන්ම අනුපමා මැඩම්. එහෙනම් නාට්‍ය පිටපතක අන්තර්ගත විය යුතු ඊළඟ වැදගත්ම ලක්ෂණය තමයි දුවේ පුතේ මේ කතා වස්තුව තෝරා ගැනීම. දැන් අනුපම මැඩම් සඳහන් කරපු ආකාරයට හරි තේමාව තෝරගත්තා. දැන් නාට්‍ය රචකයා කල්පනා කරන්න ඕනි මේ තේමා මම දෙන්නේ මොන වගේ කතාවස්තුවක් හරහාද කියන එක. ඒක අපි හොඳින් අවබෝධ කරගන්න ඕනි. එතකොට දුවේ පුතේ ඔයාලා අවබෝධ කරගන්න මේ කතාවස්තු ගොඩනගා ගන්න අපට පුළුවන් ක්‍රම කීපයක් ඇසුරින්. දැන් උදාහරණ කීපයක් මම සඳහන් කරන්නම් ඔයාලා හොඳට අවබෝධ කරගන්න. එකක් තමයි තමාගේ අත්දැකීම් ඇසුරෙන්ම කතාවස්තුවක් නිර්මාණය වෙන්න පුළුවන්. ඒ වගේම නිර්මාණය කරගත් කතාවස්තුවක් එහෙම වෙන්නත් පුළුවන්. ඒ අරුණහම ජන කතාවක් පාදක කරගන්න පුළුවන් නම් ඒකත් හොඳ ක්‍රමයක් බවට අනිවාර්යයෙන්ම පත් වෙනවා. එතකොට තවත් දැකලා ඇති ඔයාලා ළමා කතාවක් පාදක කරගෙන, ඒ කියන්නේ ළමා කතාවක් කතා වස්තු වශයෙන් තෝරාගෙන තේමාව ඉදිරිපත් කරනවා. ඒ ඇරුණහම ජාතක කතාවක්, ඉතිහාස කතාවක් ඔය ආදී වශයෙන් කතාපද නම් කරගෙන කතා වස්තු ගලාගෙන යනවා අපිට දක්නට ලැබෙනවා. දැන් තව චුට්ටක් මම ඔයාලට පැහැදිලි කරන්නම්. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් සුගතපාද සිල්වා මහත්මයාට අවශ්‍ය වුණා තමන්ගේ තේමාව, ඒ කියන්නේ දුන්න දුනගමුවේ කියන වේදිකා නාට්‍යයට තමන් තෝරාගත්තු තේමාව සඳහා කතාවස්තුව ඉදිරිපත් කරන්න තමාගේම අත්දැකීමක් ඇසුරින්. ඔන්න හොඳින් මතක තියාගන්න ඔයාලා. ඒ අරුණහම ජයලත් මනෝරත්නයන්ට තමන්ගේ වේදිකා නාට්‍ය දෙකක් පිළිබඳව මම සඳහන් කරන්න, ගුරුතරුව තලමල පිපිලා. මේ වේදිකා නාට්‍ය දෙක එතුමා බලාපොරොච්චි තේමාව ඉදිරිපත් කරනවා ඔහු විසින් නිර්මාණය කරගත් කතාවස්තුවක් ඇසුරින්. ඒ ඇරුණාම අපි හොඳින් දන්න එලොව ගිහින් මෙලොව ආවා ඉදිරිවිර සරච්චන්ද්‍රයන්ගේ. එතකොට නරිබෑනා අපි හොඳින් දන්න වේදිකා නාට්‍යයක්, දයානන්ද ගුණවර්ධනයන්ගේ. එතකොට ඉදිරිවිර සරච්චන්ද්‍රයන්ගේම රත්තරන්. මෙන්න මේ වේදිකා නාට්‍යයට කතාවස්තු වශයෙන් ඔවුන් තෝරගන්නවා ජන කතාව. එන ජන කතාව පාදක කරගෙන තමයි ඒ වේදිකා නාට්‍ය ඉදිරිපත් වෙන්නේ. එතකොට ළමා කතාවක් පාදක කරගෙන වල හොඳින්ම දන්න නාට්‍යයක් තියෙනවා පුංචි අපර දැන් තේරේ. එතකොට තොප්පි වෙලෙන්දා සෝමලතා සුභසිංහ මහත්මියගේ. අන්න සෝමලතා සුභසිංහ මහත්මිය කතා වස්තු වශයෙන් තෝරගන්නේ මේ ළමා කතා. ඒ අරුණාම අපි නිරන්තරයෙන් කතා කරන මනමේ අපිට අමතක කරන්නම බෑ සරච්චන්ද්‍රයන්ගේ මනමේ නාට්‍ය පාද කරගන්නවා. චුල්ල දනුද්‍ර ජාතක කතාව, විස්සන්තර ජාතකය, පබාවති, මේ ඔක්කොම ඉදිරි සරච්චන්ද්‍රයන්ගේ. එහෙනම් මේ සියල්ලටම කතා වස්තු වශයෙන් ඔහු තෝරගන්නේ ජාතක කතාවක්. තුයේ පුතේ අපිට ගොඩා සමීප සිංහබාහු. එතකොට සුභ සහ යස, දෝන කතරිනා. හොඳින් මතක තියාගන්න මේවා නම් වශයෙන් මතක තියා සිංහබාහු ඉදිරි සරච්චන්ද්‍රයන්ගේ, සුභ සහ යස සයිමන් නවගත්තේගම, දෝන කතරිනා කේ බී හේරත් මහත්මයාගේ. මේ වේදිකා නාට්‍ය සඳහා කතා වස්තු වශයෙන් ඔහු තෝරගන්නවා ඉතිහාස කතාවක්. තවත් වැදගත් කාරණයක් තියෙනවා දුවේ පුතේ මම ඔයාලට සඳහන් කරන්න. අපි ඉගෙන ගන්න ඉගෙන ගත්තු මේ හුණු වටේ නාට්‍යයටත් පාදක වෙලා තියෙන්නේ, කතා වස්තු වෙලා තියෙන්නේ චීන ජන කතාවක් කියලා තමයි ප්‍රසිද්ධියේ තියෙන්නේ. ඔය පිළිබඳ හොඳ අවබෝධයක් ඔයාලා තුළ තියෙන්න ඕනි. එහෙනම් මම දැන් ඔය සාකච්ඡා කරේ නාට්‍ය පිටපතක අන්තර්ගත යුතු වැදගත්ම ලක්ෂණයක් වෙන කතා වස්තු තෝරා ගැනීම ගැන. දුවේ පුතේ, නාට්‍යයක කතා වස්තුව කොහෙන් උදුරගත්තත් ප්‍රශ්නයක් නැහැ. වෙන්න ඕනි මොකද්ද? අනිවාර්යෙන්ම ඒ කතාව තුළ නාට්‍යමය අවස්ථා කොතෙක් තියෙනවාද කියන එක තමයි වැදගත් වෙන්නේ. එහෙනම් අපි දැන් අපේ අවධානය යොමු කරමු මේ නාට්‍ය පිටපතක අන්තර්ගත යුතු වැදගත්ම ලක්ෂණේ තමයි නාට්‍යමය අවස්ථා තෝරා ගැනීම.
ඔව්, අපි දැන් තේමාවක් තෝරගත්තා, කතා වස්තුවක් තෝරගත්තා. ඊළඟට මේ කතා වස්තුවේ අපි අන්තර්ගත කරන නාට්‍යමය අවස්ථා මොනවාද කියලා තමයි ඊළඟට අවධානය යොමු කරන්න ඕන. දුවේ පුතේ, නාට්‍යෝචිත අවස්ථාවක් කියන්නේ ප්‍රේක්ෂකයාගේ සිතේ කුතුහලය සහ ආතතිය උපරිමයෙන් කුළුගැන්වෙන අවස්ථාවක්. උදාහරණයක් විදිහට මම ගන්නම්, අපිට නියමිත පෙළ පොතේ තියෙන හුණුවටේ කතාවෙම දරුවාගේ අයිතිය කාට හිමි වේද කියන කුතුහලය. දැන් නාට්‍ය පුරාවටම මේ කුතුහලය තියෙනවා. අන්තිම මොහොතෙත් ජයග්‍රහණය කරන්නේ නටාලියා බිසව. අවස්ථා දෙකේදීම ගෘෂට බැරි වෙනවා තමන්ගේ දරුවා තමන්ගේ පැත්තට ඇදලා ගන්න. හැබැයි අවසන් තත්පර කිහිපයේදී අසඩක් මේ විනිශ්චය වෙනස් කරනවා. ඔහු දරුවා බාර දෙන්නේ වැදූමවට නෙමේ හැදූමවට. අන්න ඒ වගේ කුතුහලයේ උපරිමයෙන් කුළුගැන්වෙන අවස්ථාවන් වලට තමයි දුවේ පුතේ අපි කියන්නේ නාට්‍යෝචිත අවස්ථා කියලා. ඊළඟට මම ඕගොල්ලන්ට කතා කරන්නම් මේ අපි ඉඳුලින් මැඩම් මතක් කරපු මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මනමේ නාට්‍ය ගැන. දැන් මේ නාට්‍යයේ තේමාව එහෙම නැත්නම් කතා වස්තුව විදිහට යොදාගෙන තියෙන්නේ ජාතක කතා සංග්‍රහයේ ඉන චුල්ල දනුද්දර ජාතකය. අපි ඉඳුනිල් මැඩම් මතක් කරා. මේ ජාතක කතාවේ තියෙන ඇතැම් සිද්ධි ඉඳුනිල් මැඩම් මේ නාට්‍යයට එද්දී අපේ එදිරිවීර සරච්චන්ද්‍ර ශූරීන් බොහෝමයක් ඉවත් කරා, අලුතින් කරුණු ඇතුළත් කරා. දැන් ජාතක කතාවේ මනමේ එහෙම නැත්නම් චුල්ල දනුද්දර රජතුමාගේ බිසව, කුමාරයාගේ බිසව වැද්දා මැරුණ, වැද්දා පැනලා ගියාට පස්සේ, වැද්දා නෙමෙයි සොරෙක්, සොර නායකයෙක් ඉන්න එතන, සොර නායකයා ගඟෙන් එගොඩ වුණාට පස්සේ ශක්‍ර දෙවියන්ගේ උප වේශය අරගෙන ඇවිල්ලා එතුමා උපහාසාත්මකව අවබෝධ කරලා දෙනවා තමන්ගෙන් වෙච්ච වැරද්ද. කුමරිය ඊට පස්සේ අවබෝධ කරගෙන එතනින් නික්ම යනවා. හැබැයි මේ මනමේ නාට්‍යයේ අපේ එදිරිවීර සරච්චන්ද්‍ර ශූරීන් හාත්පසින් වෙනස් කරනවා සොර නායකයා වෙනුවට ගන්න එතුමා වැදි නායකයෙක්. ඒ වගේම අවිනිශ්චිත අවස්ථාවක් තමයි මනමේ කුමාරයා වැදි රජුව යටත් කරගෙන කඩුව දෙන අවස්ථාව. ප්‍රේක්ෂකයා ඒ අවස්ථාවේදී බොහොම ඉවසිල්ලෙන් බලාගෙන ඉන්නවා මොකද දැන් කරන්නේ. නමුත් ඇසුරු සැනින් එතුමා හා යන දෙබස අතරදී ඇත්තටම කඩුව දෙන්නේ නැහැ මනමේ කුමාරිය එතන. එතන ස්ත්‍රී චරිතයට දීලා තියෙනවා සාධාරණ බව,
සාධාරණත්වය.
ඔව්. ඇයි ඒ සාධාරණත්වය හරහා ලය පැලි මිය යනවා කියලයි සඳහන් වෙන්නේ වේදිකා නාට්‍ය. ඔන්න ඔය වගේ දුවේ පුතේ, බොහොම අපූර්වට පිටපත් රචකයා සතු හැකියාවක් තියෙන්න ඕන නාට්‍යමය අවස්ථා, නාට්‍යෝචිත අවස්ථා මතු කරලා පෙන්වන්න. තව අපිට නියමිත සිංහබාහු නාට්‍ය ඇසුරින් මම මේක අවසන් කරන්නම්. ඒ තමයි අපේ සිංහබාහු නාට්‍යයත් එතුමාගේමයි එදිරිවීර සරච්චන්ද්‍ර ශූරීන්ගේ. එතුමා බොහොම අපූර්වට නාට්‍යෝචිත අවස්ථා මතු කරනවා දුවේ පුතේ. ඔබට මතක ඇති ගල්ලෙනෙහි දොර අරින අවස්ථාව. ඒ අවස්ථාවත් දැන් හරිම කුතුහලාත්මකයිනේ. සිංහබාහු ගල්ලේ නේරලා යයිද, අම්මයි නංගි එක්කන් යයිද, එහෙමත් නැත්නම් තනියෙන් හරි පිටත් වෙලා යයිද, බොහොම කුතුහලයෙන් තමයි ප්‍රේක්ෂකයා බලාගෙන ඉන්නේ. ඊළඟට ඒ නාට්‍යයේම අවසානයේදී ඔබට මතක ඇති, ඔබ නැරඹුවා නම් පියාව මරන්න මේ පුත්කුමාරයා එන අවස්ථාව. පියා සෙනෙහසින් මූණ දෙනවා, නමුත් තාත්තව මරනවා මේ සිංහබාහු කුමාරයා විසින්. අන්න එතනක් තියෙන්නේ බොහොම උච්චතම නාට්‍යමය අවස්ථාවක්. හොඳයි දුවේ පුතේ, මං හිතනවා ඔබ නාට්‍යෝචිත අවස්ථා ගැන අවබෝධයක් ලබා ගත්තා කියලා. මේ නාට්‍යෝචිත අවස්ථා හරහා ඊළඟට කතා කරන්න ඕන කාරණාව තමයි නාට්‍ය පෙළ රචකයා විසින් ගැටුම්කාරී අවස්ථාවන් පිළිබඳව ඉඳුනිල් මැඩම් අපි සාකච්ඡා කරමු මේ පිළිබඳව.
ඔව් දුවේ පුතේ, හොඳට මතක තියාගන්න, වේදිකා නාට්‍යයක් වැඩක් නැහැ ගැටුමක් නැත්නම්. ගැටුම් අවස්ථා එකක් හෝ කීපයක් හෝ නාට්‍ය තුළ අන්තර්ගත වෙලා තියෙනවා නම් කිසිසේත්ම ප්‍රේක්ෂකයාගෙන් ඒ නාට්‍ය ගිලිහී යන්නේ නැහැ. ඒ තරමටම ප්‍රේක්ෂකයා ඇදබැද තබා ගන්න සමත් වෙනවා මේ ගැටුම. දුවේ පුතේ හොඳට මතක තියාගන්න අපිට පුළුවන් වේදිකා නාට්‍යයක් හරහා මේ ඉදිරිපත් වෙන ගැටුම ආකාර හතරකින් ඉදිරිපත් කරන්න. එකක් තමයි මිනිසා සහ මිනිසා අතර ගැටුම. දැන් උදාහරණයක් වශයෙන් දුවේ පුතේ දැන් අපි මතක් කරා මේ හුණුවටේ නාට්‍ය. දැන් මේ හුණුවටේ නාට්‍යයේ ගෘෂා සේවිකාවත් නටාලියා බිසවත් අතර දරුවා සම්බන්ධයෙන් ඇතිවෙනවා ගැටුමක්. ඕක අපට හඳුන්වන්න පුළුවන් මිනිසා සහ මිනිසා අතර ගැටුම කියලා. තව අවස්ථාවක් තව ගැටුම් අවස්ථාවක් තමයි දුවේ පුතේ හොඳට මතක තියාගන්න මිනිසා සහ පරිසරය අතර ගැටුම. දැන් අනුපමා මැඩම් බොහොම අපූර්වට ඉදිරිපත් කරා මනමේ නාට්‍ය ගැන. මනමේ නාට්‍ය ගැන තරුතුරුතයක් හොයලා හොයලා බලන්න ඔයාලට දැනගන්න ලැබෙයි. ඔයාලට දැක්කොත් ආස හිතේ මේ මනමේ කුමරා සහ කුමරියට බරණැස්පුරයට යන්න අතරමඟදී හම්බ වෙන ලොකු බාධකයක්. ඒ තමයි වනාන්තරය. මහ වනාන්තරය. එහෙනම් මෙතනදි සිද්ධ වෙන්නේ මොකද්ද? මේ මිනිසා සහ පරිසරය අතර ගැටුම. මිනිසා සහ පරිසරය අතර ගැටුම මනාල සිස්මතු කරනවා මනමේ නාට්‍යයේ මෙන්න මේ අවස්ථාව හරහා. ඊළඟ තව අවස්ථාවක් තමයි දුවේ පුතේ වල හොඳට මතක තියාගන්න මිනිසා සහ ඔහුගේ මනස අතර ගැටුම. මිනිසා සහ ඔහුගේ මනස අතර ගැටුම. අපි ඒකත් උදාහරණයක් ගමු හුණුවටේ කතාව ඇසුරෙන්ම. දැන් හුණුවටේ මැද තියලා මයිකල් දෙපැත්තට අදින්න කියනවා. හැබැයි ගෘෂා කැමති නැහැ දරුවව අදින්න. අනේ දරුවට රිදෙයි. එහෙනම් ගෘෂාගේ සහ ගෘෂාගේ මනස අතර ඇතිවෙනවා ගැටුමක්. අන්න හොඳට මතක තියාගන්න පුතේ, ඒකත් ගැටුම් අවස්ථාව. මිනිසා සහ ඔහුගේ මනස අතර ගැටුම. අනිත් අවස්ථාව අපිට ටිකක් නුපුරුදු ගතියක් දැනේ. ඔයාලට නුපුරුදු ගතියක් දැනේ මේ ගැටුම් අවස්ථාව. මිනිසා සහ අදෘශ්‍යමාන බලවේග අතර ගැටුම. මේකට උදාහරණයක් වශයෙන් ගන්න පුළුවන් දුවේ පුතේ, කාලිදාස විසින් රචිත අභිඥාන සාකුන්තලයේ දුර්වාස ඍෂිවරයාගේ සාපය නිසා මොකද සිද්ධ වෙන්නේ? දුෂ්‍යන්ත රජුටයි දුෂ්‍යන්ත රජතුමාට සකුන්තලා පිළිබඳව මතකය අමතක වෙනවා. දැන් ඊට පස්සේ මේ ශාපයෙන් මිදිලා මේ දෙන්නට දෙන්නා මතක් කර ගැනීමේ අභියෝගයක් නාට්‍ය හරහා ඉදිරිපත් කරනවා. අන්න දුවේ පුතේ එතන නිර්මාණය වෙනවා මිනිසා සහ අදෘශ්‍යමාන බලවේග අතර ගැටුම. ඔන්න ඔය ගැටුම් අවස්ථා හතර හොඳින් ඔයාලා මතක තියාගන්න. මොනවද ගැටුම් අවස්ථා? මිනිසා සහ මිනිසා අතර ගැටුම, මිනිසා සහ පරිසරය අතර ගැටුම, මිනිසා සහ ඔහුගේ මනස අතර ගැටුම සහ මිනිසා සහ අදෘශ්‍යමාන බලවේග අතර ගැටුම. මෙන්න මේ ආකාරයෙන් නාට්‍යයක් සම්පූර්ණ වෙනවා නම්, නාට්‍යයක ගැටුම් අවස්ථා නිර්මාණය වෙනවා නම් අනිවාර්යයෙන්ම අතිසාර්ථක නාට්‍යයක් බවට පත් වෙනවා ඒ නාට්‍ය. ඒ අරුණහම දුවේ පුතේ නාට්‍ය පෙළෙහි නාට්‍ය පිටපතක් නිර්මාණය කරනකොට නාට්‍ය පෙළක තියෙන්න ඕනි ආරම්භය, වර්ධනය, උච්ච අවස්ථාව තියෙන්න ඕනි. ඔයාලගේ පෙළ පොතේ පැහැදිලිව ඒක දක්වලා තියෙනවා. හැබැයි මම කල්පනා කරා තව කරුණු කීපයක් ඕකට එකතු කරන්නම ඕනි කියන එක. හොඳට මතක තියාගන්න දුවේ පුතේ, නාට්‍යයක් කියලා කියන්නේ කිසියම් ක්‍රියාවකින් ඇරඹිලා ඒක අවසන් වන තෙක් ඇතිවන අවුල් වියවුල් ජාලාව. අවුල් වියවුල් ජාලාවක් තමයි රචකයා තම නාට්‍ය හරහා ඉදිරිපත් කරන්නේ. එහෙනම් මේ ක්‍රියාවේ අවස්ථා පහක් ඇති බව නාට්‍යවේදීහු බොහොම අපූර්වට පෙන්වලා දෙනවා. මොනවද පුතේ මේ අවස්ථා පහ? ඔයාලඟ දැන් පෙළපොත තියෙනවා නම් පැන්සලෙන් හරි ලියාගන්න. ඔතන ඔන්න දුවේ පුතේ හොඳට මතක තියාගන්න ක්‍රියාවේ මුල පිරීම. ඕක අපි හඳුනනවා ආරම්භය. ඊළඟට ගැටුම निराකරණය කර ගැනීම සඳහා දරන උත්සාහය. ඕක අපි හඳුනනවා යත්නේ හෙවත් ප්‍රයන්තය කියලා. ඊළඟ අවස්ථාව නාට්‍යයේ ඉතා උත්සන්න අවස්ථාව. මේක අපි හඳුන්වනවා ප්‍රාප්ත්‍යාශා කියලා. ටිකක් නුහුරු වචන ටිකක් සටහන් කරගන්න, ඔයාලගේ දැනුමට වටිනවා. ඒ අරුණාම හතරවෙනි අවස්ථාව ගැටුම निराකරණය වී බලාපොරොත්තු ඉටු වී මේ යම් මගකට යොමු වීම. මෙන්න මේ අවස්ථාව හඳුනනවා නියතාප්ති අවස්ථාව කියලා. පස්වෙනි අවස්ථාව ගැටුම निराකරණය වීම නැත්නම් නාට්‍යමය අවස්ථාවේ නිමාව දැක්ම. මේක අපි හඳුනනවා පලාගම කියලා. එහෙනම් ඔන්න ඔය අවස්ථා පහ හොඳින් මතක තියාගන්න. මොකක්ද අවස්ථා පහ? ආරම්භය, යත්න, ප්‍රාප්ත්‍යාශා, නියතාප්ති සහ පලාගම ඔය ආකාරයෙන් තමයි නාට්‍ය පෙළක අවස්ථා ටික නිරූපණය වෙන්නේ. හොඳයි දුවේ පුතේ, ඊළඟට වැදගත්ම වැදගත්ම මාතෘකාවක් කෙරෙහි තමයි අපි අවධානය යොමු කරන්නේ අනුපමා මැඩම්.
ඔව්, නාට්‍ය සම්ප්‍රදායන්. නාට්‍ය සම්ප්‍රදායන් දෙකක් ගැන අපි සාකච්ඡා කරනවා දුවේ පුතේ. ඒ තමයි දැන් අපි මේ මොන විදිහට නාට්‍ය නිර්මාණය කරගෙන පෙළ නිර්මාණය කරගෙන ආවත් අපි ඉදිරිපත් කරන නාට්‍ය මෙන්න මේ තේමා දෙක ඔස්සේ තමයි, මේ සම්ප්‍රදායන් දෙක ඔස්සේ තමයි පෙළ ගැස්වෙන්නේ. ඒ තමයි ලෝක ධර්මී හෙවත් ස්වභාවික සම්ප්‍රදායේ නාට්‍ය, නාට්‍ය ධර්මී හෙවත් ශෛලිගත සම්ප්‍රදායේ නාට්‍ය. මෙන්න මේ නාට්‍ය සම්ප්‍රදායන් දෙක යටතේ තමයි අපි මේ ඉදිරිපත් කරපු අපි කතා කරන සියලුම නාට්‍යයන් ඉදිරිපත් කරන්නේ. එතකොට දුවේ පුතේ, ඔබේ පෙළ පොතේ 10 ශ්‍රේණියේ පෙළ පොතේ 130 වෙනි පිටුවේ බොහොම අපූර්වට මේ පිළිබඳව විස්තරාත්මකව සටහනක් දීලා තියෙනවා. නමුත් මම තවත් කරුණු කාරණා එක පොඩි සාකච්ඡාවක් දෙන්නම්. ස්වභාවික නාට්‍ය සාමාන්‍ය ජීවිතයට සමීප ශෛලියකින් තමයි ඉදිරිපත් කරන්නේ. මම උදාහරණයක් විදිහට ඔයගලන්ට සඳහන් කරන්නම්. මේ පහුගිය දවස්වල රූපවාහිනියේ තීරගත වුණා කැලණිපාල මාරාර සමරකෝන්ගේ, ඊළඟට සුගතපාලද සිල්වාගේ තට්ටු ගෙවල්, බෝඩින් කාරයෝ, අපේ දරුවෝ නාට්‍ය හා රංග කලාව කරන දරුවෝ විදිහට මතක ඇති ඔබට සෝමලතා සුභසිංහගේ විකෘති නාට්‍ය, මේ සියල්ලෙම තියෙන්නේ දුවේ පුතේ අපි එදිනෙදා සාමාන්‍ය ජීවිතයේදී ගත කරන සාමාන්‍ය දිවි පැවැත්ම. හැබැයි ශෛලිගත සම්ප්‍රදාය, එහෙම නැත්නම් නාට්‍ය ධර්මී සම්ප්‍රදායේ තියෙන නාට්‍යවල මේ සාමාන්‍ය ජීවිතයේ බොහෝම දුරස්තව තමයි මේ ශෛලීන් ඉදිරිපත් කරන්නේ. කතා කරන විලාසය, ඊළඟට ඇඳුම් පැළඳුම්, මේ සියල්ල වෙනස් වෙනවා. ඊළඟට මම කතා කරනවා දෙබස් ගැන. දෙබස් සාමාන්‍ය ස්වභාවික සම්ප්‍රදායේ නාට්‍යක දෙබස්, මේ ඔබ අප අමතන දෙබස් තියෙන්නේ. හැබැයි ශෛලිගත සම්ප්‍රදායේ දෙබස සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. ඒක ගීත කාණ්ඩයකුත් නෙමෙයි, අපි එදිනෙදා කතා කරන සාමාන්‍ය බස් වහරත් නෙමෙයි. ඒ දෙක අතර දෝලණය වන දෙබසකින් තමයි ඔවුන් වේදිකාවේ දෙබස් ආමන්ත්‍රණය කරන්නේ. ඊළඟට ගම්මන බිමන. දැන් සාමාන්‍ය සම්ප්‍රදායේ ස්වභාවික සම්ප්‍රදායේ නාට්‍යක ගමන බිමන අපි එදිනෙදා ගමන් කරනවා වගේ තමයි තියෙන්නේ. ඔබ මතක් කරගන්න විකෘති නාට්‍ය සෝමලතා සුභසිංහගේ, කැලණි පාලම ආර්.ආර්. සමරකෝන්ගේ. අපි සාමාන්‍යයෙන් එදිනෙදා කතා කරන භාෂාව සමහර විට අපේ සාමාන්‍ය ජනමහරට ඔබට කියපු වචන පවා වේදිකාව මත කියවෙනවා සාමාන්‍ය විදිහට. හැබැයි ශෛලිගත සම්ප්‍රදාය නාට්‍යක, එහෙම නැත්නම් ස්වභාවයෙන් දුරස් වෙච්ච සම්ප්‍රදාය නාට්‍යක බෙරතාලිය අනුව තමයි වේදිකාවේ ගමන් කරන්නේ. ඔවුන් හැසිරෙන්නේ රිද්මය අනුව, ඔවුන් කතා කරන්නේ රිද්මය අනුව, හාත්පසින් සාමාන්‍ය ජීවිතයට වඩා වෙනස්. ඇඳුම් පැළඳුම් වේශ නිරූපණයත් ඒ ආකාරමයි. බොහෝ විට සාමාන්‍ය සම්ප්‍රදායෙන් යොදා ගන්නා වස්තු විෂය තේමාව සමාජ ප්‍රශ්න තමයි කතා කරන්නේ. හැබැයි ශෛලිගත සම්ප්‍රදායේ නාට්‍යවල අපිට දැක ගන්න පුළුවන් ඓතිහාසික කතා ප්‍රවෘත්ති, එහෙමත් නැත්නම් ගැමි කතා, රජ කතා, දැන් අපි සිංහබාහු, මනමේ, වෙස්සන්තර වගේ නාට්‍ය, අර මං කතා කරපු නාට්‍ය කුවේණි, අපේ හෙන්රි ජයසේන මහතාගේ මේ කුවේණි නාට්‍යයත් ශෛලිගත සම්ප්‍රදායේ නාට්‍යයක්. එතකොට මෙන්න මේ කරුණු කාරණා අනුව තමයි දුවේ පුතේ මේ ස්වභාවික නාට්‍ය සහ ශෛලිගත නාට්‍ය කියලා සම්ප්‍රදායන් දෙකක් යටතේ නාට්‍ය සම්පාදනය කරන්නේ. මම මේකට පොඩි කාරණයක් එකතු කරන්නම්. මේ යටතේම අපි කතා කරනවා සුකාන්ත සහ දුකාන්ත නාට්‍ය. සුකාන්ත නාට්‍ය කියලා කියන්නේ දුවේ පුතේ සතුටින් ඉවර වෙන නාට්‍ය. දුකාන්ත නාට්‍ය කියලා කියන්නේ දුකින් අවසන් වෙන නාට්‍ය. දැන් මනමේ වගේ නාට්‍යයක් දුකින් අවසන් වෙන්නේ, සිංහබාහු වගේ නාට්‍යයක් දුකින් අවසන් වෙන්නේ, හැබැයි කුවේණි නාට්‍යයක් දුකින් අවසන් වෙන්නේ. මේ සියල්ල දුකාන්ත නාට්‍ය ගණයට තමයි වැටෙන්නේ. ඉඳුනි මැඩම්, මම කැමති මේ ශෛලිගත සම්ප්‍රදායේ සහ ස්වභාවික සම්ප්‍රදායේ තියෙන නාට්‍ය පෙළ කොහොමද සංවාදයේ දීමේදී භාවිතා කරන්න අවධානය යොමු කළ යුත්තේ කියලා ඔබෙන් දැනගන්න.
බොහොම හොඳයි අනුපමා මැඩම්. අපි අනිවාර්යයෙන්ම දැනගන්න ඕනි මේ සංවාද කොහොමද යොදන්නේ කියන එක. ඒක වැදගත් වෙන්නේ ප්‍රේක්ෂකයන් නම් නෙමෙයි, අනිවාර්යයෙන්ම දැනගන්න ඕනි නළු නිළියන්. මොකද ඒ අවස්ථාවට ගැලපෙන ආකාරයෙන් විරාම ලක්ෂණ යෙදුවොත් නාට්‍ය පෙළහරහා නළු නිළියන්ට පුළුවන් නැත්නම් පාත්‍රයන්ට පුළුවන් ඒ ආකාරයෙන් රංගගත රංගනයේ යෙදෙන්න. ඒ අරුණාම ඔන්න එක කාරණයක් තමයි සංවාදවල නියම ආකාරයෙන් විරාම ලක්ෂණ යෙදීම. අනිත් දේ තමයි සංවාදවලට අමතරව රංග විධාන භාවිත කිරීම. දුවේ පුතේ හොඳට මතක තියාගන්න, නාට්‍ය පෙළක් කියවද්දී ඔයාලට තේරෙයි වරහන් ඇතුළේ යම් යම් දේවල් සඳහන් කරන. උදාහරණයක් වශයෙන් හුණුවටේ කතාවේ දක්වලා තියෙනවා කෝපයෙන්. අන්න වරහන් ඇතුළේ දක්වලා තියෙන්නේ. එතකොට උස්හඬි උන වරහන් ඇතුළේ දක්වන දේවල් අපි හඳුන්වනවා දුවේ පුතේ රංග විධාන කියලා. මේවා පිළිබඳවත් හොඳ අවධානයක් ඔයාලා යොමු කරන්න ඕනි. අපිට කාලය හරස් වෙනවා. ඒ නිසා මම බොහොමත් මික්මනින් මතක් කරන්නම් මේ අපස සාමාන්‍ය පෙළ 2020 ඕලෙවල් ප්‍රශ්නේ, සාමාන්‍ය පෙළ ප්‍රශ්නේ 37 වෙනි ප්‍රශ්නෙට මෙන්න මෙහෙම ප්‍රශ්නයක් ආවා දුවේ පුතේ. අසඩක්, නටාලියා, සයිමන් යන චරිත අන්තර්ගත වන නාට්‍ය කුමක්ද? දැන් ඔයාලට ආයේ අමුතුවෙන් දැනගන්න ඕනේ නැහැ මේ නාට්‍ය මොකක්ද කියන එක. වර්ණ හතර මෙන්න මේ ආකාරයෙන් දුන්නා. දුන්න දුනගොමුවේ තලමල පිපිලා හුණු වටේ කතාව නරිබෑනා. දැන් ඔයාලා දන්නවා අසඩක්, නටාලියා, සයිමන් ඉන්නේ මොන නාට්‍යයේද කියලා. ඒ තමයි හුණු වටේ කතාව. ඔය ආදී වශයෙන් අපි අද මේ කතා කරපු මාතෘකාව ඇසුරෙන් අනිවාර්යෙන්ම ඔයාලට ප්‍රශ්න එක කර දෙකට මූණ දෙන්න සිද්ධ වෙනවා. ඒ ඇරුණාම වේදිකා නාට්‍යයක් රස විඳින්නත් අද දවසේදී ඔයාලට යම් කිසි අවබෝධයක් ලැබුණා නම් ඒ ගැන අපි ගොඩක් සතුටු වෙනවා. ස්තුතියි.